Honorable Amila Prasad, you have 15 minutes.
බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි. අද දවසේ ඉතා වැදගත් වැය ශීර්ෂයන් ගණනාවක් සාකච්ඡාවට ගන්න දවසක්. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ සිට ලංකාවේ පරිපාලන කටයුතු බොහෝමයක් මෙහෙවන ආයතන සමූහයක වැය ශීර්ෂයන් පිළිබඳව කරන සාකච්ඡාවක්. ඉතින් පළමුව ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයෙන්ම අපි කතාව ආරම්භ කළොත්, ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය මේ රටේ මහත් ආන්දෝලනයක් ගෙන දෙන වැය ශීර්ෂයක් වෙනවා. මේ රටේ බහුතරයක් මහජනතාව හිතාගෙන ඉන්නවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ පෞද්ගලික වියදම් වලට ගන්න මුදල් ප්‍රමාණය කියලා. පළමුව නිවැරදි කරගත යුත්තේ එය වැරදි කතාවක් සහ දේශපාලන ව්‍යාපාරයක් විසින් මේ රටේ මිනිස්සුන්ගේ ඔළුවලට දාපු පට්ටපල් අමූලික බොරුවක්. මේ වර්තමාන ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය කියලා කියන්නේ ජනාධිපතිවරයා පෞද්ගලික වියදම් කරන මුදල් ප්‍රමාණය නෙවෙයි. ඇත්තටම ජනාධිපතිවරයාගේ වියදම් ප්‍රමාණය බොහොම සොච්චමයි. එතුමා යටතේ පවතින ආයතන වෙනත් අමාත්‍යාංශ ඒ වගේ සියල්ලේම වියදම් සමූහයේම පවතින්නේ ජනාධිපති වැය ශීර්ෂය යටතේ. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය අඩුවීම මැජික් එකක් නෙවෙයි. එතුමාගේ ආයතන ප්‍රමාණය අඩු වෙනකොට අනිවාර්යයෙන්ම ඒ වියදම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ නිසා ජනාධිපති වැය ශීර්ෂයේ අඩුවීම අලුත් කතාවක් හෝ අලුත් බලාපොරොත්තුවක් ගෙන දෙයක් නෙවෙයි. හැබැයි ජනාධිපතිවරයෙකුට වර්තමාන ජනාධිපතිවරයාට ඇතුළුව යම් පෞද්ගලික වියදම් ප්‍රමාණයක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි විරුද්ධ නැහැ. ජනාධිපතිවරයාට අනිවාර්යයෙන්ම පහසුකම් තියෙන්න ඕනේ. ශාරීරික පහසුකම් තියෙන්න ඕනේ. මානසික පහසුකම් තියෙන්න ඕනේ. ඒ වෙනුවෙන් අවශ්‍ය මුදල් ප්‍රමාණය වියදම් කරන්න රාජ්‍යයක් විදිහට අපි පුරවැසියන් ලෙස බැඳී සිටින්න ඕනේ. හේතුව ජනාධිපතිවරයාගේ එක විනාඩියක් අපේ විනාඩියකට සමාන වෙන්නේ නැහැ. ජනාධිපතිවරයා ගන්න ලබන එක තීරණයක්. මේ රටේ සමස්ත ක්‍රියාවලියම සම්පූර්ණයෙන්ම තීරණය කරන තීරණයක් බවට පත් වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ සුවපහසුව මානසික සහ ශාරීරික සුවපහසුව අත්‍යවශ්‍යයි. ජනාධිපතිවරයා දරන තනතුර දරන පුද්ගලයා කෙරෙහි වෛරය නිර්මාණය කරලා කවදාවත් රටකට ඉස්සරහට යන්න බෑ. ඒ නිසා වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැහැ. අපි ලෑස්ති මේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුලේ ජනාධිපතිවරයා පහසුකම් අරගෙන ඒ ගනු ලබන පහසුකම් වලින් මානසික හයිය අරගෙන මේ රට ඉදිරියට ගෙන යාම සඳහා තීරණ ගන්න එකද අපි මෛත්‍රී කරනවා ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂයේ එතුමාගේ පෞද්ගලික වැඩවලට ගන්න සියලු මුදල් ටික විශේෂයෙන්ම ප්‍රවාහන කටයුතු වලදී ඔබ ඇති කරපු ඔබ විශේෂයෙන්ම ඔබ ආණ්ඩුව ඇති කරපු ලොකු එකක් තමයි හෙලිකොප්ටර් භාවිතය කියන එක. නැවත මම කියනවා ජනාධිපතිවරයා අනිවාර්යයෙන්ම හෙලිකොප්ටර් භාවිතා කරන්න අවශ්‍යයි. මේ රටේ ඇතුලේ පැය ගාණක් පයින් එම නැත්තම් වාහනවලින් සැරිසරමින් ජනාධිපතිවරයා කාර්යයන් ඉෂ්ට කරන්න ගියොත් විශාල කාලයක් නාස්ති වෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ ගමන් බිමන් සඳහා ජනාධිපතිවරයා තමන්ට සුවපහසු ආකාරයට කාලය ඉතුරු කරගන්න ක්‍රමවේදයන් භාවිතා කළ යුතුමයි. ඒ නිසා ජනාධිපතිවරයාගේ පෞද්ගලික වියදම් පිළිබඳව විපක්ෂයක් ලෙස අපි විවේචනාත්මකව වෛරී අදහස් ඉදිරිපත් කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. ඒ වෙනුවට මෛත්‍රී සහගතව මේ රටට එතුමාගෙන් ලබා ගත හැකි ඉහළ කාර්යක්ෂම සේවය ලබා ගන්න හැකි ආකාරයක සහයෝගයක් රාජ්‍යයක් විදිහට ඔබ ලබා දිය යුතුයි විශ්වාස කරනවා. විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය ඇතුලේ මාසයකට 2,25,00,000 වියදම් වුණත් එක පුරවැසියෙක්ගේ යන්නේ රුපියලයි. ඒ නිසා ජනාධිපතිවරයා පිළිබඳව අපි ජනාධිපති තනතුර පිළිබඳව අපි ඕනෑවටත් වඩා සැලකිලිමත් වෙනවා. හේතුව ඒ තනතුර ඇතුලේ ඉන්න පුද්ගලයා ගනු ලබන තීරණ මේ රටේ අනාගතය කවර දිශානතියකට යනවාද කියන එක තීරණ එක තීරණයක් සමහර විටක මේ රට සම්පූර්ණයෙන්ම ආපස්සට හැරෙන්න පුළුවන්. ඒ නිසා ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳව අපිට විවේචන නැහැ. ඒ වගේම තමයි අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය. ඔබේම අදහසින් කියනවා නම් අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය ටිකක් වැඩි වෙලා ඒකේ තේරුම තමයි ඔබේ වචන වලින් කියනවා නම් අග්‍රාමාත්‍යතුමිය ජනාධිපතිවරයා තරම් අරපිරිමැස්මෙන් කටයුතු කරන්නේ නැහැ. අපි එහෙම කියන්නේ නැහැ. ඔබේම වචන ඔබේ පැත්තට. අග්‍රාමාත්‍යතුමියගේ වැය ශීර්ෂය වැඩි වෙනවා කියන්නේ එතුමිය අල්පේච ජීවිතයක් ගෙවන්නේ නැයි කියන එක නෙවෙයි. එතන තියෙන්නේ අර කලින් කියපු තාක්ෂණික කාරණාවමයි. එතුමියට පැවරන වගකීම් ප්‍රමාණය 90 ඒ අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය ඉහළ යාම පහළ යාම තීරණය වෙනවා. හැබැයි අග්‍රාමාත්‍යතුමිය විදිහට අධ්‍යාපන ඇමතුමිය විදිහට එතුමිය මේ ස්ථානයේ පැමිණෙන්නේ ලංකාවේ අධ්‍යාපනය වෙනුවෙන් 106ක් දළදේශීය නිෂ්පාදනයෙන් වෙන් කරනවා කියලා. මම දන්න තරමින් මේ අයවැය වාර්තාව මම කියවපුවම දැක්කේ 101ක විතර ප්‍රමාණයක් තමයි දළදේශීය නිෂ්පාදනයෙන් වෙන් කරලා තියෙන්නේ. අන්න ප්‍රශ්නය. තමන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා. දේශපාලනයට එනවා. මේ රටේ අධ්‍යාපනය වෙනුවෙන් 106ක් වෙන් කරනවා. ඒ වෙනුවෙන් උද්ඝෝෂණ කරනවා. ඒ වෙනුවෙන් පාරට බැහැලා ලීෆ්ලට් බෙදනවා. අවසානයේ තනතුර ලබාගෙන වගකීම් බාරගත්තට පස්සේ 101ක වගේ කෙටි මූල්‍ය ප්‍රමාණයක් කුඩා මූල්‍ය ප්‍රමාණයක් ඔබගේ අදහසීම කියනවා නම් වින් කරලා තියෙනවා. අන්න ඒක තමයි අපි ප්‍රශ්න කළ යුත්තේ. එහෙම නැතු අග්‍රාමාත්‍යතුමියගේ වැය ශීර්ෂය වැඩි වීම පිළිබඳව අපිට ප්‍රශ්නයක් නැහැ. කරන කාර්යභාරය සහ පෙනී සිටියේ මතවාදයේ වෙනුවෙන් තමන්ගේ ප්‍රායෝගික ක්‍රියාවලිය සිදු කරනවාද කියන එක තමයි අපට වැදගත් වෙන්නේ. ජන
ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යතුමිය තමයි මේ රටේ පාලනය මෙහෙයවන ප්‍රධාන තනතුරු දෙක. ඒ දෙදෙනාටම තියෙන ප්‍රධාන වක්කීම තමයි තමන් මේ මැතිවරණ ජයග්‍රහණය ලබා ගද්දී ජනතාවගේ බලාපොරොත්තු සිතුම් පැතුම් ජනතාව තුළ අලුත් බලාපොරොත්තු ඇති කළා. විශේෂයෙන්ම මේ රට මෙතනට වැටලා තියෙන්නේ නාස්තිය හොරකම වංචාව දූෂණය නිසා කිව්වා. නාස්තිය දූෂණේ වංචාව හොරකමට දඬුවම් කරනවා කිව්වා. ආන් ඒ දේවල් වෙනුවෙන් ඔය දෙපළ මේ රාජ්‍ය වදු මුදල් වියදම් කරලා පරිහරණය කරලා සුව පහසු කලාපයක ඉදමින් කොතෙක් දුරට සාර්ථක ක්‍රියාකාරකම් කරනවද කියන එක තමයි මේ රටේ මහ ජනතාව බලාගෙන ඉන්නේ. තවමත් මහ බැංකු බැඳුම් කරේ අවුරුදු 10යි. අර්ජුන මහේන්ද්‍රන් ගත වෙන පළවෙනි අවස්ථාවේම අරගෙන එනවා කිව්වා. තවම ඒ ක්‍රියාවලිය කරගන්න බැරි වුණා. ලංකාව ඇතුලේ 225 හොරු කිව්වා. ඒ 225 හොරු නම් ඒ හොරු විසින් එකතු කරගත්ත ධනය මේ රාජ්‍ය ආදායම ඇතුළට ගේන විදිහ ගැන ඔබ කවදාවත් කතා කරන්නේ නැහැ. ඊළඟ එක තමයි මේ රටේ විශාල ධනස්කන්ධයක් ඩොලර් බිලියන 10 15 මේ රටෙන් එළියට ගියා කියලා මිනිස්සුන්ට කිව්වේ ඔබ. ඒක ගෙනල්ලා දෙනවා කිව්වේ ඔබ. හැබැයි තවමත් ඔබට බැරි වෙලා තියෙනවා ඒ ඩොලර් බිලියන 10 හෝ 15 මේ රටට ගෙනීම සඳහා අලුත් වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. අන්න ප්‍රශ්න කළ යුතු තැන ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍යතුමියට වැය කරන මුදල් ප්‍රමාණය නෙවෙයි. ඒ හරහා සිද්ධ වෙන කාර්යභාරය මේ රටේ කොතෙක් දුරට සාර්ථකව ඉෂ්ට වෙනවද කියන එක. ඒ පිළිබඳව තමයි මේ රටේ ජනතාව ප්‍රශ්න කළ යුත්තේ, විපක්ෂයේ ලෙස අප ප්‍රශ්න කළ යුත්තේ. වගකීම කවර ආකාරයක කවර ප්‍රතිශතයකින් ඉෂ්ට කරලා තියෙනවද සහ ඉෂ්ට කරන්න බලාපොරොත්තු වෙනවද කියන එක පිළිබඳව තමයි අපි ප්‍රශ්න කිරීම සහ ජනතාවගේ පැත්තෙන් හිටගෙන අපි ඇසිය යුත්තේ. මේ අපේ ප්‍රශ්නම නෙවෙයි. මේ අයවැය වාර්තාව ඉදිරිපත් කිරීමේදී පුරවැසි අදහස් පිළිබඳව අදහසක් ගන්න ඕනි කියලා කිව්වා. අපි ඒ සඳහා අවස්ථාව දුන්නා. මෙරටේ මහ ජනතාව මේ පුරවැසි අදහස් ටික ඉවලා තියෙනවා. මේ අදහස් මම මේ කතා කරන්නේ මේ ටික මම මේ අවස්ථාවේ සභාගත කරනවා. මේක ඉදිරි කාලයේදී භාවිතයට ගන්න පුළුවන් නිසා පුරවැසි අදහස් වෙනුවෙන් හඬක් නගන්න තමයි විපක්ෂයේ ඉන්නේ. එහෙම නැතුව විපක්ෂය කියලා කියන්නේ ඔබේ ප්‍රතිවාදී කණ්ඩායම නෙවෙයි. ඔබ ඔබේ විපක්ෂ අදහසින් මේක දිහා බලන්න එපා. ඔබ විපක්ෂයේ ඉන්න වෙලාවේ ඔබ කටයුතු කළ ආකාරය සහ අපි විපක්ෂයේ ඉන්න වෙලාව අපි කටයුතු කරන ආකාරය අතර වෙනසක් තියෙනවා. ඔබ හැම විටම ආණ්ඩුවට විරුද්ධ විපක්ෂයක්. අපි ආණ්ඩුව හරහා මේ රට ගොඩනගා ගන්න බලාපොරොත්තු වෙන විපක්ෂයක්. ඒක තමයි ඔබට පේන්න තියෙන වෙනස. ඉතින් ඒ වගේම තමයි අල්ලස් කොමිසම පිළිබඳවත් මේ සාකච්ඡාවේදී අපි කතා කළ යුතුයි. ඇයි? නාස්තිය දූෂණේ වංචාව නවත්තන්න නම් අල්ලස් කොමිසම අනිවාර්යයෙන්ම ශක්තිමත් කළ යුතුයි. මේ රටේ දේශපාලන පක්ෂ විශේෂයෙන්ම ඔබේ දේශපාලන පක්ෂය විගණනයට ලක් කිරීමේ වගකීම ඔබට තියෙනවා. ඔබට පුළුවන් මේ රටට ලබා දෙන්න අලුත් ආදර්ශයක්. ඒ තමයි ඔබේ දේශපාලන පක්ෂයේ මාස 3කට වතාවක් විගණනයට ලක් වෙනවා. මේ රටේ මිනිස්සුන්ට පෙන්නනවා මේ මාස 3ේ සල්ලි ආවේ මෙහෙම. අනිත් සෑම දේශපාලන පක්ෂයකටමත් ඒක ඉෂ්ට කරන්න සිද්ධ වෙනවා ආණ්ඩුව ඒක කළොත්. ඔන්න ඔබට ලැබෙන වගකීම්. ඔන්න මේ රට ඉස්සරහට ගෙනියන විදිය. අල්ලස් කොමිසමට අවශ්‍ය පහසුකම් දෙන්න ඕනේ. මොකද පහුගිය ආණ්ඩුවල අල්ලස් කොමිසමට අවශ්‍ය පහසුකම් ලබා නොදුන්නේ ඔවුන් හොරු කියලා ඔබ කිව්වා. හොරුන් වල්ලන්න අල්ලස් කොමිසමට පහසුකම් දෙන්නේ නැහැ කිව්වා. දැන් හොරු නොවන ආණ්ඩුවක් අල්ලස් කොමිසම වෙනුවෙන් ඔබ වෙන් කරපු මුදල් ප්‍රමාණය මං හිතන්නේ කෝටි 130ක් විතර. ගිය අවුරුද්දට සාපේක්ෂව ඒක විශාල වැඩිවීමක් නෙවෙයි. මම හිතුවේ ප්‍රාදේශීය ලේකම් මට්ටමින් අල්ලස් කොමිසමේ කාර්යාලයයි කියලා අල්ලස් කොමිසාරි ස්වරූපත් කරයි කියලා තුනෙන් දෙකක බලයක් තියෙනවා. ඒ අවශ්‍ය කරන නීති අනපනත් ගෙනෙයි කියලා. දේශපාලන පක්ෂ පමණක් නෙවෙයි ප්‍රාදේශීය ස්වභාවයේ ඉඳලා සෑම රාජ්‍ය ආයතනයක්ම අල්ලස් කොමිසම විසින් පරීක්ෂා කරන තත්ත්වයට ගෙනෙයි කියලා මම බලාපොරොත්තු වුණා. මම දැක්ක ආයතන 44ක් විතර ප්‍රමාණයක් අල්ලස් කොමිසමත් එක්ක සාකච්ඡා කරන්න ඕනේ මාස 3කට වතාවක් රැස්වීම යන්නෝනේ කියලා කිව්වා. හැබැයි අල්ලස් කොමිසම මේ මොහොතේ පවා කාර්යාල පවත්වාගෙන යන්න ඕන කරන පිරිස් බලය ඊට අමතරව අවශ්‍ය කරන පහසුකම් නැතුව ඉන ආයතනයක්. ඒ ආයතනය ප්‍රතිව්‍යුහගත නොකර තව පහසුකම් වැඩි නොකර මේ රැස්වීම ප්‍රමාණයක් දැම්මුත් දවසකට තව අලුත් රැස්වීමක් වැඩි වෙන නිසා ආණ්ඩුව විදිහට ප්‍රායෝගිකව මේ කටයුතු පිළිබඳව අවධානය යොමු කරනු ඇතැයි මම හිතනවා. අපිට අවශ්‍යයි මේ රට හොරකම් නැති රටක්. 2029 ඔබ හදන පොහොසත් රටේ හොරකම් නැති රටක අලුත් දේශපාලන ගමනක් යන අපේක්ෂාවෙන් අපි ඉන්නවා. හැබැයි ඔබ ඒ හොරකම් නැවැත්වීම සඳහා ගනු ලබන දායකත්වය ඔබගේ වේගය ප්‍රමාණවත් නොවීම තමයි මේ මොහොතේ අපිට තියෙන අරුබුදය. අපි අල්ලස් කොමිසම ශක්තිමත් කරන්න කියනවා. අල්ලස් කොමිසමට නීතිපති කාර්යාලය සම්බන්ධ කරන්න, අල්ලස් කොමිසමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන්න, නඩු ඉක්මන් කරන්න, ඒ සියල්ල වෙනුවෙන් කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ප්‍රබල වසන්ත සමසිංහ
තරයක් හැටියට අර අමාත්‍යවරුන්ගේ නිවාස වලින් එකක් මේ වෙනකොටත් ලබා දෙලා තියෙන මන්ත්‍රීතුමා ඔබතුමා අවබෝධයට
බොහොම ස්තුතියි. ඇත්තම කාරණාව තමයි අල්ලස් කොමිසමේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඒක නිවාසයක් දීලා මදි. මම කිව්වේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගන්න දාන්න කියලා. බොහොම ස්තුතියි. එකක් හරි දාපු එක බොහොම ස්තුතියි. හැබැයි මම යෝජනා කළේ හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකටම එකක් දාන්න කියලා. හැම ප්‍රාදේශීය සභාවකටම එකක් දාන්න කියලා. හේතුව අල්ලස දූෂණේ නාස්තිය නම් මේ රටේ ප්‍රශ්නය. ඉස්සරලා ඒක නැවැත්වුවොත් 50% මේ රට දියුණු වෙනවා කියලා කිව්වේ ඔබ. එනිසා ඔබට වගකීමක් තියෙනවා එක කාර්යාලයක් වෙනුවට කාර්යාල දහස් ගාණක් හරි දාලා මේ රටේ හොරකම නතර කරන එක සහ ඒ වෙනුවෙන් දඩුවම් කරන්න ක්‍රියාත්මක වීම පිළිබඳව ඊළඟ කාරණාව තමයි පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තු ක්‍රමය පිළිබඳව විශාල විවේචන දෙවිච්ච පක්ෂයක් අද ආණ්ඩුව මෙහෙවන්නේ එක අවස්ථාවක පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කළා පෞගිය කාල සීමාවේ පාර්ලිමේන්තුව වටලන්න ගිනි තියන්න උත්සාහ කරපු මිනිස්සු ඒ පාර්ලිමේන්තුව වට කරලා පාර්ලිමේන්තුවේ බලය අල්ලන් හිටපු මිනිස්සු පාර්ලිමේන්තුව ඇතුලේ මන්ත්‍රීවරයෙක් ලෙස ඉන්න එක දැකීම පවා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණයක් හැබැයි පාර්ලිමේන්තුවට පැමිණීම පමණ ප්‍රමාණවත් වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ තිබුණා පෞගිය කාලයේ අමාරුවෙන් දිනාගත් අධීක්ෂණ කාරක සභා මේ වෙද්දී එක අකාර්යක්ෂම වෙලා තියෙනවා ඒක නතර වෙලා තියෙනවා ඔබේ ආණ්ඩුවේ ඉන්නවා දක්ෂ මිනිස්සු 158ක් ඉන්නවා ඒක ලොකු පිරිසක් එතන හොඳ උගත් අය ඉන්නවා හොරට උගත්කම ගත්ත අයත් ඉන්නවා ඒක මිනිස්සු රවට්ටලා එහෙම ආපු අයත් ඉන්නවා හැබැයි ඇත්තටම උගත් මිනිස්සු ඉන්නවා තරුණ දේශපාලකයෝ ඉන්නවා ඒ සියලු දෙනා ආවේ මේ රටට සේවය කරන්න
අමිල ප්‍රසාද් you have 2 more minutes
මේ රාජ්‍ය පවත්වාගෙන යාමේදී මේ රාජ්‍ය පරිකල්ප මේ රාජ්‍ය ක්‍රියාවලිය පවත්වාගෙන යාමේදී ඔවුන්ගේ දායකත්වය ලබා ගන්න තියෙන හොඳම තැන තමයි මේ අධීක්ෂණ කාරක සභාව විශේෂයෙන්ම පසුගිය පාර්ලිමේන්තුවේ හිටපු රුවන්වැල්ල මන්ත්‍රීතුමිය ડોક્ટર ත්‍රිස්දා විජේමාන්න ඔය අධීක්ෂණ කාරක සභාවල කාර්යභාරයේ වැදගත්කම පිළිබඳව විශාල වශයෙන් පෙනී සිටිය කෙනෙක් එතුමේ මාත් එක්කම කිව්වා ඒව අකර්මණ්‍ය වීම රට ඉදිරියට ගෙන යාම සඳහා විශාල අවාසියක් කියලා ඒසෝ ඔබේ වගකීම තමයි ඒ වෙනුවෙන් වැය කරන එක ඒ වෙනුවෙන් මුදල් වෙන් කරන එක පාඩුවක් නැහැ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ මදි නම් ඒ වෙනුවෙන් කාර්ය මණ්ඩලය ගන්න එකේ වරදක් නැහැ හේතුව ඒ හරහා මේ රට ඉදිරියට ගෙන යාම සඳහා ඔබේ ආණ්ඩුවේ ඉන්න අයත් විපක්ෂයේ ඉන්න අපි වගේ අයත් සම්බන්ධ කරගෙන මේ කාර්යභාරයේ වඩා හොඳින් කරගෙන යාමේ අවස්ථාව තියෙනවා ඒ පිළිබඳව ඔබ අවධානය යොමු කරනු ඇතයි හිතනවා ඒ වගේම තමයි පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තු ස්ටාෆ් එක මේ රටේ රාජ්‍ය සේවකයෝ බහුතරයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැඩ කරන්න කැමති එය හිතාගෙන ඉන්නවා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ වැඩ කරන එක අභිමානයක් ඇත්ත හැබැයි මේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නේ බොහොම අපහසුතා මැද්දේ තවම විශාල කඩදාසි ප්‍රමාණයක් පුරවනවා අපිට මන්ත්‍රීවරු ලෙස ලබා දීලා තියෙන ID එක තවම ඒක අර හොඳ මට්ටමේ එකක් නෙවෙයි ඔබට පුළුවන් ඔබේ ඩිජිටල් කරන ක්‍රියාවලිය පාර්ලිමේන්තුව ඇතුලෙන් පටන් ගන්න පරිගණකගත කරන්න එහෙම නැත්නම් මේ අපි මේ කතා කරන මාතෘකාව රෙකෝඩ් කරගෙන අතින් ලියලා ටයිප් කරලා හැන්සාඩ් වාර්තාගත කරන අවස්ථාවක් තවම තියෙන එක නෝට සොෆ්ට්වෙයාර් එකක් ඔබට හඳුන්වා දෙන්න පුළුවන් පාර්ලිමේන්තු අය පාර්ලිමේන්තු ක්‍රියාකාරීත්වය මේ අයට පහසුවෙන් කරගෙන යන්න අභිමානවත් රාජ්‍ය සේවයක් හදාගන්න ආරම්භයක් ඔබට පාර්ලිමේන්තුවෙන් ගන්න පුළුවන් එයි මං එහෙම කියන්නේ දේශ විදේශ නායකයන් වෙනත් තානාපතිවරු මේ පාර්ලිමේන්තුවට ආපුවාම මේ පවතින සාම්ප්‍රදායික යල්පැන ගිය රාජ්‍ය සේවයේ ක්‍රියාකාරීත්වයම දකිද්දී ඒ අයට අපේ රට පිළිබඳව මැවෙන චිත්‍රය තරම් හොඳ නැහැ ඒ නිසා ඔබට ආණ්ඩුවක් ලෙස ඩිජිටල් කරන්නේ පිළිබඳව විශ්වාසය දින ආණ්ඩුවක් විදියට ඔබට පුළුවන් මේ පාර්ලිමේන්තුවේ කාර්යභාරය මීට වඩා කාර්යක්ෂම කරලා ඒ වැඩ කරන අයට මීට වඩා
Thank you.
Order, please. The proceedings of the committee of the whole house will be suspended until 1 p.m. for lunch. Honorable Amir Prasad, yes, you could conclude. You can have 2 minutes to conclude your submissions.
Bom stuti. Iwara karaha kiyala math idi hari. Itin man ithe iwara kala kiyala bom stuti kohuna. Idi api katha karama hindapu tanta awoth parliamentu karyamalaye pilibandawa saha parliamentuwe kriyaakariyathwe thawaduratath ඉහළ තත්වයකට ගෙනීම ඒ කාර්යභාරය ඉටු කරන අයට මහඟු සහයක් බවට මම හිතනවා. ඒ වගේම තමයි මැතිවරණ කොමිසම විශේෂයෙන් මැතිවරණ කොමිසම පහුගිය කාල සීමාවේ මේ රටේ මැතිවරණ ව්‍යාපාරයේ අතිශය සාර්ථක විදියට සහ අපක්ෂපාතී ලෙස පවත්වාගෙන ගියා. පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාව වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගත්තා. ඒ වෙනරහා සාධාරණ මැතිවරණයක් ඉදිරි පහුගිය කාල සීමාවේදී පැවැත්ුණා. නමුත් පහුගිය කාල සීමාවේ ඒ පැවති මැතිවරණ ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් සිදු වෙමින් මේ
සමූපකාර මැතිවරණ ක්‍රමය හරහා ඇතිවීමින් පවතිනවා එක එක කණ්ඩායම් අතර පොඩි පොඩි ගැටලු. ඒ නිසා මැතිවරණ කොමිසම ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී ඒ වෙනුවෙන් කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ආණ්ඩුවක් විදිහට ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙයි කියන අපේක්ෂාවත් අපිට තියෙනවා. අවශ්‍ය කරන පහසුකම්. ඒ වගේම පෞගිය දිනවල මානව හිමිකම් පිළිබඳ අර්බුදයක් ආවා. පොලිස් කොමිසම සහ පොලිස් ප්‍රතිවරයා අතර පැවති ගැටුමක් පිළිබඳ අදහසක් අපි දැක්කා. ඔය කොමිසම් සභා නිර්මාණය කර ගැනීම මේ රටේ සාධාරණ රටක් සාමකාමී රටක් නිර්මාණය කර ගැනීම සඳහා නිර්මාණය වුණු ඉතාම යහපත් පද්ධතියක්. ඒ නිසා ඒ ස්වාධීන කොමිසම් සභාවල ක්‍රියාකාරීත්වය තවදුරටත් ඉහළට ගෙන යාම අත්‍යවශ්‍යයි. මේ මොහොතේදී පොලිස් කොමිසම සහ පොලිස් ප්‍රතිවරයා අතර ඇති වෙලා තියෙන අර්බුදය ව්‍යවස්ථාපිත අර්බුදයක් නම් විශේෂයෙන්ම මම දැකපු ආකාරයට මං හරිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරයා වශයෙන් ඉද්දී ඒ කොමිසම සඳහා ඉතාම කැතපත් වීම වගේක් කරලා තියෙන බව මම දැක්කා. එතුමාගේ හිතවත් අය පත්කිරීම හරහා ඔබට පුළුවන් ඔබේ 3/2 බලය භාවිතා කරලා ඒ ස්වාධීන කොමිසම් සභාවල ක්‍රියාකාරීත්වය තවදුරටත් සාර්ථකව කරගෙන යන්න පොලිස් ප්‍රතිවරයා සහ පොලිස් කොමිසම අතර තියෙන අර්බුදය අවසන් කරන්න ඒ හරහා මේ රටේ අනාගත කාල සීමාවේදී ඇතිවන අර්බුදවලට උත්තර හොයන්න වගේම විශේෂයෙන්ම පොලිස් අතඩංගුවේ සිටින විට පෞගිය දවස්වල මියගිය සැකකරුවන්ගේ මානව හිමිකම් ඒ වගේම අනාගත කාල සීමාවේදී මේ රටේ පුරවැසියන්ගේ මානව හිමිකම් සුරක්ෂිත කිරීම සඳහා ඒ කොමිසම් සභාවල ක්‍රියාකාරීත්වය තව තවත් ඉහළට ගෙනියන්න පෞගිය කාල සීමාවේ ඒ කොමිසම් සභා නිර්මාණය කරපු තැන පටන් තව ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය මූල්‍ය සහය තවදුරටත් ආණ්ඩුව ලබා දෙනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම තමයි ඔබේ ආණ්ඩුව නිරන්තරයෙන්ම බොම නිරවුල් එහෙම නැත්නම් සුදු එහෙම නැත්නම් කිසිම ආකාරයක වංචා දූෂණ වලට ලක් නොවන ආණ්ඩුවක් කියන එක ජනතාවගේ විශ්වාසයක් තියෙනවා. නමුත් මම මේක වරිනුත් කලිනුත් මතු කරලා තියෙනවා මේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ඒ වගේ රාජ්‍යයකට ඒ වගේ රජයකට අත්‍යවශ්‍යයි. පෞගිය කාල සීමාවේදී මේ රටේ ඔය බලාගාර පිළිබඳ අදහස ආපු වෙලාවේ ටෙන්ඩරේ දෙවතාවක් අසමත් වෙච්ච කණ්ඩායමකට ඔබේ ආණ්ඩුව විසින් ඒ බලාගාර ඉදිකිරීම සඳහා අවස්ථාව ලබා දීලා තියෙනවා. ඒතර ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබඳ ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම තමයි කන්ටේනර් 320 ගාණක් කාගෙද කියලා තවම දන්නේ නැහැ. ඔබ අර ගෙවල් ගිනි තියපු අයගේ නාමලේඛනය දුන්නා, ජනාධිපති අරමුදලේ සල්ලි ගත්ත අයගේ නාමලේඛනය දුන්නා. නමුත් මූල්‍ය පරිපාලනය කරන පාර්ලිමේන්තුවේ තවදුරටත් අපි ප්‍රශ්න කරමින් ඉන්නවා ටෙන්ඩර් පිළිබඳව කාරණාවට අමතරව අර බහාලුම් වල අයිතිකරුවන් කවුද, ඒවා ගෙනාවේ කවුද, ඒවා ගෙනීම සඳහා මොනවද ඒව ඇතුලේ තිබුණු කාරණාව පිළිබඳව ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරලා මේ පාර්ලිමේන්තුවට ඒවා රිලීස් කරන්න හේතුණු තීරණේ ගත්තේ කවුද? විශේෂයෙන්ම මම දැක කෝප් සභාවේදීත් ඔබ ඔය පිළිබඳව මතු කරනවා මේ නිලධාරීන් පහුගිය ආණ්ඩුවල කරපු වැරදි පිළිබඳව. ඒ නිසා මේ පිළිබඳ කාරණාවලදීත් ඒ නිලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව අපි පරීක්ෂාවෙන් ඉන්නවා සහ ඔබට වගකීමක් තියෙනවා. ඔබ හොරකම් නොකරන දූෂණයට විරුද්ධ ආණ්ඩුවක් නිසා මේ වගේ කුඩා ආකාරයේ චෝදනාවක් ආපුවාම උත්තර ලබා දීම ඔබේ වගකීමක් විදියට මම විශ්වාස කරනවා. එහෙම කියන්නේ ඇයි? අපිට අවශ්‍ය කරන්නේ නිරන්තරයෙන්ම මේ රටේ යහපත් ආණ්ඩුකරණයක්. සහචරවාදී වෙන්න පුළුවන්. පෞගිය කාලයේ ව්‍යාපාරිකයේ ආණ්ඩුව පැත්තට කතා කළොත් ඔබ නිර්මාණය කරපු විවේචනය තමයි ආණ්ඩුවයි ව්‍යාපාරිකයන් අතර සහයෝගී සබඳතාවයක් එකතු වෙලා මාපියාවක් පවත්වාගෙන යනවා කියලා. අපි එහෙම කියන්න ලෑස්ති නැහැ. හේතුව මේ රට ගොඩනගන්න නම් පෞද්ගලික ව්‍යාපාරිකයන් තව තවත් ශක්තිමත් වෙන්න ඕනි. ඒක මම එහෙම කියන්න හේතුව වුණේ මම දැක ඔබේ ප්‍රහාරයේ එල්ලවන ව්‍යාපාරිකයන් අද ආණ්ඩුව බේරා ගන්න
තමන්ගේ ප්‍රකාශනයන් නිකුත්
කරනවා. මම ඒක සතුටින් අගය කරනවා. හේතුව ආණ්ඩුව වෙළඳපොළ ක්‍රමයේ විශ්වාස කරනවා නම් වෙළඳපොළට නිදහසේ සැරිසරන්න ඉඩ දෙනවා නම් අනිවාර්යයෙන්ම මේ රටේ ව්‍යාපාරිකයන්ට ඒ සඳහා අවස්ථාව දෙන්න ඕනේ. ඔවුන් මාපියාකාරයන්, ඔවුන් හොරු, ඔවුන් මේ රටේ ධනෙ මංකොල්ල කරන මිනිස්සු විතරව හිතනවා නම් මේ රට කවදාවත් ආර්ථික වශයෙන් ඉස්සරහට ගෙනියන්න බෑ. හැබැයි රාජ්‍ය වියදම් අවම කිරීම පිළිබඳව ඔබේ අවධානය තවමත් යොමු වෙන්නේ නැති බවක් දකින්නවා. ශ්‍රී ලංකන් එයාලයින් අවස්ථාව ගත්තොත් අපි ආයතනය ගත්තොත් කෝටි 30000ක් විතර පාඩුයි. දවසකට ඔබම සමහර තැන්වල කියලා තියෙන විදිහට දවසකට කෝටියක් විතර ඕක පාඩුයි. කෝටි 30000ක් විතර පාඩු ආයතනයකට ගුවන් යානා ගණ්ඩත් නෙමෙයි ණය ගෙවන්න කෝටි 1000ක් ඔබ වෙන් කරනවා. හැබැයි එහෙම වෙන් කරන අතරතුර මේ රටේ ඉඳලා සමාජයට ලෝගෝ එකක් හදලා එහෙම නැත්නම් ඩේටා එන්ට්‍රි කරලා එහෙම නැත්නම් මොනවා හරි ඇඩ්වර්ටයිස්මන්ට් එකක් හදලා ඒ වගේ මේ අන්තර්ජාල පහසුකම් හරහා ධනයක් උත්පාදනය කරලා ඩොලර් උත්පාදනය කරන තරුණ තරුණියන්ගෙන් ඔබ 15% ටැක්ස් එකක් ගන්න බලාපොරොත්තු වෙනවා. ප්‍රශ්නේ මෙයයි. ඔවුන්ගේ ඩිජිටල් පහසුකම් එහෙමත් නැත්නම් සිග්නල් ටික හදලා දෙන්නෙත් නැත්නම් ආණ්ඩුවක් විදියට එහෙම නැත්නම් ඔවුන්ට ඕන කරන ඉන්ටර්නෙට් ස්පීඩ් එක හදලා දෙන්නෙත් නැත්නම් ඒ අයගෙන් බදු අය කිරීම පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. ඔබ අය කරන 15% බද්ද භාවිතා කරන්නේ ඒ අයගේ යහපත උදෙසා නම් ඒ ශේෂ්ඨවලට
තවතවත්
යොමු වෙයි. ඒ යොමු වීමත් එක්කම මේ රටේ ඩොලර් රේ ඔබ බදු අය කරනවා නම් ඒ අයගේ යහපත උදෙසා මේක අරගන්න කියලා කියනවා. අවසන් වශයෙන් මම එක දෙයක් කියනවා. ඔබ මේ රටට ආවේ, ඔබ මේ රට බාරගත්තේ හොරකම, නාස්තිය, දූෂණේ, වංචාව ඉහවහගිය රටක්. අපි ආපු ගමන් ඒ ටික නතර කරනවා කියලා. ඒ ටික නතර කළා නම්, ඒ ටික නතර වුණා නම්, ඒකනම් ඇත්ත හේතුව. මම විශ්වාස කරනවා ඔබ බදු ආන්න ඕනේ නැහැ කියලා. ඇයි? හොරකම් වලින් සල්ලිත් ඉතුරු වෙනවා, නාස්ති වෙන්නෙත් නැහැ, අර පිරිමැස්පෙන් කටයුතු කරනවා, තව තවත් බදු අය කරනවා. ඒකේ අදහස තමයි එක්කෝ මේ රටේ තවමත් හොරකම සිද්ධ වෙමින් තියෙනවා, එහෙම නැත්නම් ඔබ කිව්වේ බොරු. දිගින් දිගටම ඔබ මේ මොහොතේදී කියන කරන හැම දෙයකටම සමාන ප්‍රතිවිරුද්ධ කතාවක් සහ ක්‍රියාවක් ඔබ ආණ්ඩුව ගැනීමට පෙර කරලා තියෙනවා. ඒ නිසා ඔබේ විපක්ෂයේ ඔබම බවට පත් වෙමින් ආණ්ඩුවක් කරගෙන යනවා. අපි විස්තර විචාරකයන් විදියට ඔබේ ආණ්ඩුකරණයේදීහා බලාගෙන ඉන්නවා. ඔබේ විපක්ෂයේ ඔබම, ඔබේ ප්‍රතිවාදියා ඔබම බවට පත් වෙමින් අමාරු ආණ්ඩුකරණයක් ඉදිරි කාලයේදී ලැබේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. බොහොම